அடுத்ததாக கௌரவ ஏஎல்எம் அதாவுல்லா அவர்கள், உங்களுக்கு 6 நிமிடங்கள் உண்டு.
You have 6 minutes. ஒதுக்கியதுகளின் விடம். பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். முஹம்மது ஸல்லல்லாஹு அலைஹி ரசூலில் கரீம். அம்மாபாத். பதவிகளை கொடுப்பது.
Order please. I kindly call Honorable Mayant Dissanayake to the chair.
பதவிகளை கொடுப்பது, பதவிகளை பறிப்பது, கண்ணியப்படுத்துவது, கண்ணியம் இல்லாமல் செய்வது, இவைகளெல்லாம் ஆண்டவனுடைய பொருட்டு அமைந்திருக்கிறது என்பதை இஸ்லாமியர்கள் மாத்திரமல்ல எல்லா மதத்தவர்களும் அதனை ஏற்றுக்கொள்வார்கள். ஆண்டவன் நினைக்கின்ற பொழுது பதவியை கொடுப்பதும், அவன் நினைக்கின்ற பொழுது நினைக்கின்றவர்களிடமிருந்து பதவியை பறிப்பதும் என்கின்ற அந்த விடயம் இன்று நமது நாட்டில் இந்த உண்மை கடந்த இந்த அரசியலிலே எம்மால் உணர்ந்து கொள்ளக்கூடியதாக இருக்கிறது. நாம் எந்த மார்க்கமாக இருந்தாலும், எந்த சமயத்தவராக இருந்தாலும் அதற்கு விதிவிலக்கல்ல என்பதனை இது காட்டுகின்றது. உண்மையில் 1977 ஆண்டில் அரசியலிலே புகுந்த ரணில் விக்ரமசிங்கே அவர்கள் பல அரசியல் களத்திலே இருந்திருப்பார்கள், பல வெற்றிகளை கண்டிருப்பார்கள், தோல்விகளை சந்தித்திருப்பார்கள். ஆனால் எண்ணமே வாழ்வு என்பது இன்று அவருடைய நியமனத்தின் மூலம் உறுதிப்பட்டிருப்பதை எங்களால் காணக்கூடியதாக இருக்கின்றது. உண்மையில் இப்பொழுது ஒரு ஜனாதிபதி தேர்தலிலே அவர் போட்டியிடவில்லை. 50 வீதத்துக்கு மேற்பட்ட வாக்குகளை மக்களிடமிருந்து பெறவில்லை, அல்லது ஒரு பாராளுமன்றத்தின் தனது தொகுதியிலே வெற்றி பெற்றிருக்கவில்லை. இருந்தாலும் இன்று ஒரு பாராளுமன்ற உறுப்பினராக வந்து இந்த பாராளுமன்றத்தில் 134 பேர், அதாவது பெரும்பான்மை பாராளுமன்ற உறுப்பினர்களுடைய விருப்பத்தை கவர்ந்தவன் என்ற ரீதியில் நான் உரையாற்றுகின்றேன் என்று அவருடைய அந்த உரையிலே முதல் பந்தி குறிப்பிடப்பட்டிருந்தது. அது மாத்திரமல்ல, எந்த மதத்தவராக நாம் இருந்துவிட்ட போதிலும் இவற்றை நாம் உணர்ந்து கொள்வதற்கு முடியுமாக இருந்தது. நான் இன்று உங்கள் அனைத்து இலங்கையர்களினதும் ஜனாதிபதியாகவே உரையாற்றுகின்றேன் என்று அவர் கூறியது திருப்தியை கொடுக்கின்றது. எமது நாடு பல்வேறு கலாச்சாரங்களை கொண்டிருக்கின்றது, பல்வேறு சமயங்களை பின்பற்றுகின்ற, பல்வேறு மொழிகளை பேசுகின்ற மக்களை கொண்டுள்ளது. பல கலாச்சார விழுமியங்களை பேணி வருவதற்கும், சமயங்களை பின்பற்றுவதற்கும், மற்றும் நமது தாய்மொழியை பயன்படுத்துவதற்கும் அனைவருக்கும் உரிய உரிமையை உங்கள் ஜனாதிபதி என்ற வகையில் நான் பாதுகாப்பேன் என்று அவர் கூறியிருப்பது எமக்கு பிடித்திருக்கின்றது. அவ்வாறே அரசியல் அமைப்பின் பிரகாரம் மொத்த 100% முன்னுரிமை அளித்து பேணி பாதுகாப்பதற்கும், அனைத்து சமயங்களினதும் உரிமைகளை பாதுகாப்பதற்கும் நான் கடமைப்பட்டுள்ளேன். இவ்வாறெல்லாம் உரையாற்றுவதற்கு அவருடைய அரசியல் வாழ்வில் அவர் பெற்ற வெற்றி தோல்விகள் அனுபவங்கள் அவருடைய வாழ்வில் இன்றியமையாத ஒன்றாக விழுந்திருக்கின்றது. மாத்திரமன்றி இலங்கையின் பூகோள அமைவிடத்தின் உச்சமான பயனை நாம் அனுபவிக்க வேண்டும் என்று மட்டுமன்றி, இலங்கை இந்து சமுத்திரத்தின் நெற்களஞ்சியமாகவும் ஏற்றுமதிக்கு மத்திய நிலையமாகவும் இருந்தது ஞாபகப்படுத்தப்பட்டதோடு, இலங்கை வளங்கொழிக்கும் நாடு சுக்கபுரி என்பதையும் நாம் இன்று மீண்டும் ஒருமுறை கேட்கக்கூடியதாக இருந்தது. நாம் எல்லோரும் இப்பொழுதும் பேசுகின்ற பொருளாதார கொள்கைகளை உருவாக்குவது தொடர்பிலும் அவருடைய உரை மிகவும் காத்திரமாக இருந்தது. அந்த கடந்த காலங்களின் உரிமைகளை மீட்டு நிலைநாட்டுவதன் மூலம் வலுவான மற்றும் அபிவிருத்தியான பசுமை பொருளாதாரம் ஒன்றை உருவாக்குவதே எமது இறுதி இலக்காக இருந்தது. வானம் பொழியும் ஒரு துளி நீரை கூட வீணாக போகாமல் நாம் பார்த்துக் கொள்ள வேண்டும் என்ற மகா பராக்கிரமவாகுவின் ஆலோசனையும் இங்கு அவருடைய குறிப்பிலிருந்து
இருந்தது.
மேலும் புவிசார் அமைவிடம் மிக முக்கியமானதாகும். நாம் இந்த லாபகரமான அமைவிடத்தின் மூலம் உச்ச பயனை பெற்றுக் கொள்ள வேண்டும். இந்து சமுத்திரத்தின் புதிய கேந்திர பொருளாதார வலிவினால் நாட்டுக்கு உச்ச பயன்களை கொடுக்கக்கூடிய சட்டத்திட்டங்கள் கொள்கைகளை உங்களோடு சேர்ந்து வகுப்பேன் என்று என்பது புத்துணர்வை எமக்கு அளித்திருக்கின்றது. நமக்கு இயற்கையாக அமையப்பெற்ற திருகோணமலை துறைமுகம், அதோடு கூடிய தெற்காசியாவிலேயே பெரும் எண்ணெய் குதத்தினை அபிவிருத்தி செய்வதன் மூலம் இன்று நமது மக்களின் எரிபொருள் வரிசையில் காத்திருக்க ஏற்பட்டிருக்காது என்ற உண்மையை வெளிப்படுத்துவதோடு பெரும் வைத்துக் கொண்டிருந்த இப்பிராந்தியத்திற்கு வைத்துக் கொண்டு எண்ணெய் வியாபாரம் செய்யக்கூடிய வாய்ப்புகள் தொடர்பில் கவனம் செலுத்துவது இன்று ஒரு முக்கியமான மாறியிருக்கிறது. வருகின்ற 25 வருடத்துக்கான பொருளாதார கொள்கை தொடர்பாக பெருமதி மிக்க உரையொன்றை ஆற்றியிருந்தார். மாத்திரமல்ல, 2048 ஆண்டு நாம் நூற்றாண்டை கொண்டாடுகின்ற பொழுது இந்த நாடு தன்னிறை உள்ள நாடாக மாற வேண்டும் என்கின்ற குறிப்பாக இருக்கும் வாழ்மீன். இறைவன் அது மாத்திரமல்ல, இன்றைய அவர்களுக்காக மாத்திரமன்றி இளைஞர் சமூகத்திற்காகவே நாளைய மக்களுக்காகவே நான் இன்று நாட்டு மரத்தின் அறுவடையை எதிர்பார்க்கிறேன் என்று பொருளாதார கொள்கை தொடர்பாக அவர் கூறியிருந்தார். எல்லோரும் நாம் சொல்லுகின்ற வெளிநாட்டுக் கொள்கை, நமது நாட்டுக்கு முறையான வெளிநாட்டுக் கொள்கை வேண்டும் என்று எல்லோரும் சொல்கிறோம். சிறந்த வெளிநாட்டுக் கொள்கை ஒன்று பற்றி அனைவரும் சிந்தித்திருக்கின்றோம். நாம் வெளிநாட்டுக் கொள்கையில் உறுதியற்ற தன்மை காரணமாகவே நாம் சர்வதேச மட்டத்தில் அதிக அளவான இழப்பீடுகள் மற்றும் பின்னடைவுகள் ஏற்பட்டன. நாம் இந்த நிலைமையை மறக்க வேண்டும். உலகத்தின் சகல நாடுகளுக்கும் நமது நண்பர்கள் எல்லோரும் நமது அயலவர்கள் என்றும் யாரும் எதிரிகளும் அல்ல என்ற அந்த நிலையை உருவாக்குவது தொடர்பாக கூறியிருப்பது மிகவும் பொருத்தமாக இருக்கிறது.
I strongly agree with you, but I also urge you to wind up because your time's up.
No, because you want me. அரசியல் நாட்டை கட்டியெழுப்புவதற்கு தேவையான சமூக மற்றும் அரசியல் மறுசரமைப்புகளை நான் நடைமுறைப்படுத்துவேன் என்று கூறியிருப்பது ஆறுதலை அளிக்கிறது. அரசியல் கட்சி தலைவர்களை உள்ளடக்கிய தேசிய சபை ஒன்றை ஏற்படுத்தல் என்பது இன்று எமக்கு பெரும் ஒரு ஆவலாக எதிர்பார்க்கின்ற விடயமாக மாறியிருக்கிறது. முக்கியமாக வேதங்கள் மூலம் நமது நாடு முற்காலம் தொட்டு பின்னடைந்து கொண்டே உள்ளது. நாம் இதை நிவர்த்தி செய்ய வேண்டும். நாம் இன ரீதியாக பிரிந்துள்ளோம், கட்சி ரீதியாக பிரிந்துள்ளோம், கோப்பு ரீதியாக பிரிந்துள்ளோம், பூகோள ரீதியாக பிரிந்துள்ளோம், குல ரீதியாகவும் பிரிந்துள்ளோம்.
சில தரப்பினர்
மேலும் விசாரிக்கின்றனர், அதிகாரத்தை பெற்றுக் கொள்வதற்காக இதனை பாவிக்கின்றனர். பிரிந்து ஆள்பவர் அனுகூலத்தை அனுபவித்தனர். முஸ்லிம் மக்களும் சிங்கள மக்களுக்கும் பிரச்சனைகள் உருவாக்கி அவ்வாறே தமிழ் மக்களுக்கும் இடையில்
ஜகத்குமார் சுமித்ரா ராஜ் மெத்துமா. I'm sorry, honorable member, I have given you 2 extra minutes as well. Mantituma.
Mula Sanegaru, Mantitumani. Adha Davase, Api Visheshim Me Patipati Pakasane Gana Sakachavati Yomini Aikina Karna Mangitane Api Kaatat Visheshim Vedagat. Pasugiya Kale Merate Timuna Tama Barapatala Arbudakari Arthika Getaluwa. Devanuwa Deshapalana Getaluwa Bawata Patthala අපි රටක් විදියට ජාතියක් විදියට විශාල අපහසුතා රාශියකට මැදිහත් වෙන වෙලාවේ ඇතැම් අන්තවාදී දේශපාලන පක්ෂ ජනතාවගේ කලකිරීම ජනතාවගේ පීඩනය ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ පුද්ගලික දේශපාලන අවස්ථාවාදය සඳහා යොදාගත්ත අවස්ථාවක රට විශාල අර්බුදයකට යද්දී මේ රටේ අදිසියේ වගකීම් භාර අරගෙන රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි දැක්වුවා. අපි දන්නවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාශ කරපු වෙලාවේ මේ ආණ්ඩුවේ වගේම විපක්ෂයේ සියලුම දෙනා වගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන යම් සාධනීය බලලා ඒ සාධනීය කාරණා රාශියක් පිළිබඳව පැසසුම් සහගතව කරනු කිව්වා. අපි විශ්වාස කරන්නේ මේ වෙලාවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල කියපු කාරණා ටික ගරු ජනාධිපතිතුමාට ඉෂ්ට සිද්ධ කරගන්න මහානායක හිමිවරු සහ මේ රටේ ජනතාව ප්‍රකාශ කර පරිදි සර්වපාක්ෂික ආණ්ඩුවක් හරි බහුපාක්ෂික ආණ්ඩුවක් හරි යම් එකඟතා ආණ්ඩුවක් තුල ඉදිරියේ කටයුතු කරගෙන යන්න විපක්ෂය ඇතුළු සියලු පක්ෂවල සහයෝගය ලබා දිය යුතුයි. බොහෝ වෙලාවට අපේ රටේ විපක්ෂයේ කටයුතු කරන්නේ හැමතිස්සෙම මැක්කගේ කතා වගේ ගොඩක් වෙලාවට අවසානයේ ඉවර කරන්නේ මේ කණ්ඩායමත් එක්ක බෑ කියලා. පෞගිය කාලේ කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයාට අවස්ථාව දෙනකොට ගෝඨාභය මහත්තයාත් එක්ක බෑ කියලා. හැබැයි එතුමාගේම නායකයා විදිහට ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා එතුමාට බොහොම සුහදව ආරාධනා කරද්දී දැන් එතුමා වටයක් යන්න හදනවා. දැන් අපි ලෑස්ති නෑ ඇමතිකන් තනතුරු ගන්න කියලා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා යම් වගකීමක් ඉෂ්ට කරන්න යද්දී යම් බරපතල වැඩ කොටසකට නායකත්වය දෙන්න යනකොට යම් වගකීම් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගකීම් එනකොට පැනලා දුගලා ඒ හරහා පෙන්වන්න උත්සාහ කරන්නේ එතුමාලාගේ නොහැකියාව සහ එතුමාලාගේ වැඩබැරි තාසන්භාවය විතරයි. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන මේ වෙලාවේ කිසියම් පක්ෂයක් කිසියම් නායකයෙක් කියනවනම් මේ රට මේ වැටිච්ච තැනෙන් ගොඩ එන්න එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ හරි එතුමාගේ වැඩපිළිවෙල තුළ හරි ජනතාවට හරියට කරුණු කිව්වේ නැහැ කියලා වැඩපිළිලක් නැහැ කියලා එහෙමනම් අපි විපක්ෂයේ නායකතුමන්ලට විපක්ෂයේ පක්ෂවල ආයට සහ අනිකුත් සියලු දෙනාට ආරාධනා කරනවා යම් වැඩපිළිලක් මේ රට වැටිච්ච තැනෙන්ගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා නම් ඒ සියලුම පක්ෂවලට අවස්ථාව තියෙනවා ඒක ඉදිරිපත් කරන්න. ගොඩක් අය තමන්ගේ මතය අර සර්වපාක්ෂික සාකච්ඡාවලදීවත් ඉදිරිපත් කළේ නැහැ. හැබැයි අද පාර්ලිමේන්තුවේ කියනවා පෞගිය දින කීපේ කියනවා මේ වෙලාවේ මේ ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල හරියට පැහැදිලි නැහැ කියලා. ඉතින් පැහැදිලි නැත්නම් තමන්ට ඒක පැහැදිලි වැඩපිළිවෙලක් කියන්නේ. හැබැයි කවුරුවත් ඒක ඉදිරිපත් කරන්නේ නැතුව කටවුට කිරීම කනගාටුදායක. ඒක නිසා අපි විශ්වාස කරන්නේ මේ රටේ මිනිස්සු පෞගිය දිනවල මහා විශාල පෝලිං රාශියක හිටියා. එක් පැත්තකින් ගෑස් පෝලිම හිටියා, අනිත් පැත්තකින් තෙල් පෝලිම හිටියා, සමහර අවස්ථාවලු ගිරිපිටි පෝලිම් වල හිටියා, තවත් විවිධ පෝලිම් වල හිටියා. මේ தත්ත්වය නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව යම් අරගලයක් ඇවිල්ලා ඒක ජනතාවගේ විරෝධතාවක් බවට පත් වෙලා එතනට එන්න ඒක දරුණු තැනකට එන්න මේ තිබුණු ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න විසඳන්න අද ඉන්න ආණ්ඩුවට වගේම විපක්ෂය අපි සියලු දෙනාට 225ට වගකීමක් තියෙනවා. එහෙමනම් ඒක විසඳන්න යන කටයුතු කරනකොට ඒකට තමන්ගේ නායකයෝ බලයට එවිල්ලම කරනකන් ඉන්නේ නැතුව අපි සියලු දෙනාම මේ වෙලාවේ යම් සීමිත කාලයකට හරි යම් වැඩපිළිවෙළක තුලට හරි එකඟ වෙලා ඒක ඉෂ්ට සිද්ධ කරන්න ඕන. මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ එතුමා එක් කාරණාවක් කියනවා නම්වෙනි පිටුවේ සංවර්ධන ආර්ථිකය කරා අප යන ගමන්මක වඩා ශක්තිමත් කර ගැනීමට නම් අප අතීතය පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. අපේ ආර්ථිකය මේ තරම් පහළ තලයකට ඇද වැටුනේ ඇයි? ඍණාත්මක ප්‍රතිඵල අපට උරුමුනේ ඇයි? පුද්ගලයන් සිදු කළ වැරදි නිසාද? එසේ නැත්නම් ප්‍රතිපත්ති අඩුපාඩුකම් නිසාද? එක් එක් පුද්ගලයන් තමන්ට කැමති විදියට ආර්ථිකය හැසිරෙන්න ඉඩ ලැබුණ නිසාද? ඒ කොහොමද කියන කාරණා පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ හැකිද? කාලෙන් කාලට ප්‍රතිපත්ති වෙනස් කිරීම රටට අහිතකර නොවන්නේද කියන කාරණාව පිළිබඳ විමසා බැලුවා. මං හිතන්නේ හොඳ ධනාත්මක අවස්ථාව. ඒ ධනාත්මක අවස්ථාව එතුමා කරන ප්‍රකාශෙත් එක්ක අපි ඉදිරි කාලයට රටේ ජනතාව සිස්ටම් චේන්ජ් එකක් කියලා හරි එහෙම නැත්නම් වෙනස් අලුත් තත්ත්වයකට රට ගේන්න ඕන කියලා හරි කියන්නේ මේ රටේ දූෂණය වංචාව සහ රටේ අකාර්යක්ෂමතාව වෙනස් කරන්න. එක් පැත්තකින් 225 ඉන්න අපි තමුන් වහන්සේලාගෙන් යම් පිරිසක් මේ කිසිම බලයක් දරාගන්නේ නැතුණත් චෝදනාවලට ලක් වෙනවා. යම් යම් දූෂණ චෝදනාවලට චෝදනා කරනවා. පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කෙනෙක් විදිහට අපි කිසි දෙයක් ලබා ගන්නේ නැතුව පහුගිය කාලෙම ආණ්ඩුවට සහයෝගය දීලා ජනතාව වෙනුවෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න කිව්වා. පහුගිය දිනත් අපි අලුත් ජනාධිපතිතුමාගේ කණ්ඩායම් රැස්වීමදීත් කිව්වේ මේ රටේ ජනතාවගේ යම් ප්‍රශ්න ටිකක් අද විසඳලා තියෙනවා. එක් පැත්තකින් තෙල් පොලිම යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් ජනතාව ගොඩක් විඳ දුක අඩු වෙලා. ඒ වගේම අනිත් පැත්තෙන් රටේ ජනතාව ගෑස් පොලිම තිබුණ ඒක අඩු කරගන්න පුළුවන් වුණා. කිරිපිටි පොලිම අඩු කරගන්න. හැබැයි එතනින් එහාට තවත් ප්‍රශ්න රාශියක් තියෙනවා. ජීවන වියදම් වැඩි වෙලා තුන් වෙල කන්න බැන බැරි තත්ත්වයට රටේ ජනතාව පත් වෙලා තියෙනවා. සෑම බාණ්ඩයකම මිල වැඩි වෙලා තියෙනවා. මේ වැඩි වෙච්ච මිල අඩු කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕන කියන කාරණාව අපි ජනාධිපතිතුමාට කිව්වා. ඒ වගේම අපි පැහැදිලිවම කිව්වා රටේ ජනතාව මේ තරම් විරෝධයකට එන්න හේතුව තමයි ඒ අය මූණ දුන්න මේ ප්‍රශ්න. එක් පැත්තකින් විදුලිය කැපුණා මුල් කාලේ පැය 13ක් විතර. මෙන්න මේ වලට තනියෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හරි ආණ්ඩුව යම් කොටසකට හරි පුළුවන් කම නැහැ. අපි මේ වලට මූණ දුන්නේ විශේෂම කාරණාව තමයි එක් පැත්තකින් ජනතාවගේ ප්‍රශ්න වලට අවශ්‍ය දේ සපය ගන්න අපිට ඩොලර් අවශ්‍ය වුණා. අපිට ඩොලර් 200ට ආපු බොහෝ දේවල් එක් පැත්තකින් අපිට ආපු කොරෝනා වසංගතය නිසා නැති වෙලා ගියා. අනිත් පැත්තෙන් යම් රටේ ජනතාව ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ නිසා එවැනි ප්‍රශ්න ගණනාවක් තුල ඩොලර් ආවේ නැත්නම් අපිට ඩොලර් අවශ්‍යතාවයක් තියෙනවා නම් තෙල් ගේන්න, ගෑස් ගේන්න, කිරිපිටි ගේන්න සහ අනිකුත් කටයුතු කරන්න අපිට වගකීමක් තියෙනවා. සෙනික ඒ සඳහා අලුත් අමාත්‍යවරයෙක් හරි අමාත්‍යවරු දෙතුන් දෙනෙක් හරි ඩොලර් ගේන්න කමිටුවට හදන්න, නිෂ්පාදන ටික පිටරට යවලා නිෂ්පාදන ආර්ථිකයක් හදලා අපනයන ප්‍රමුඛ ආර්ථිකයක් හදලා අනවශ්‍ය ආනයන අඩු කරලා රට ඉස්සරහට ගෙනියන්න. ඉතින් මේ සියල්ල කරන්න නම් අපි සියලු දෙනා ඒක රාශිය යුතුයි ගරු මුලස්නේ මන්ත්‍රීතුමනි. අන්නේ කාර්යභාරය ඉස්සසිද්ධ කරනකොට එක් පැත්තකින් රටේ සමහර වෙළඳ මාපියාවක් තියෙනවා. රටේ හදන දේ රටේ නිෂ්පාදනය කරන දේ ඒ වලටත් විශාල ලාභ ලබා ගන්න උන් කටයුතු කරන මිනිස්සු පීඩාවෙන් පීඩාවට පත් වෙලා ජීවත් වෙන්න බැරි වෙද්දී සමහර වෙළඳ ව්‍යාපාරිකෝ තමන්ට අවශ්‍ය විදියට සියල්ල ලාභ ලබාගෙන අධි ලාභ ලබමින් කටයුතු කරනවා. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාවලිය පාලනය කරන්න පාරිභෝගික අධිකාරිය ඇතුළු ඒ අංශවලට යන්න ඕනේ. ඉතින් මේ හරහා ජනාධිපතිතුමා ගන්නා වූ ක්‍රියාමාර්ග වලට අපි යම් සාධනීය සහයෝගයක් ලබා දෙන්න වෙන කිසිවක් නිසා නෙමෙයි, පැහැදිලිවම රටේ ජනතාවට සහන සැලසිය යුතුයි කියන වක්‍යම අපට තියෙන නිසා. ඒක මේ 225ටම තියෙනවා. රටේ ජනතාවට සහන සලසන්න යන ගමනේදී ඒක අපට වක්‍යම නැහැ. නිල් පාටද, රතු පාටද, කොළ පාටද කියලා මේ ප්‍රශ්න එන්නේ හැමෝටම ඒක දරන්න වෙලා තියෙනවා. එහෙමනම් අපි සියලු දෙනාගේ වගකීම තමයි අපට ඡන්ද දුන්න ආදරණීය ජනතාවට වඩා හොඳ හිතක් හදන්න නම් ඒ හිත හදන්න පුළුවන් වැඩපිළිවෙල අපි එක එක්කෙනා ගේන සියලු වැඩපිළිවෙල සියල්ල එකතු කරලා පොදු වැඩපිළිවෙලක් හදලා ඒ පොදු වැඩපිළිවෙල ජාතික වැඩපිළිවෙලක් බවට පත් කරලා නොවෙනස් වැඩපිළිවෙලක් රජයන් සහ පක්ෂ මාරු වෙනකොට නොවෙනස් වෙන වැඩපිළිවෙලක් බවට පත් කරලා ඉස්සරහට ගෙනියන කටයුතු කරමි කියලා යෝජනා කරන බොහොම
ස්තුතියි. කරු ප්‍රේමනාත් සිදුවත් මතුමා. ගරු රාජික මන්ත්‍රීතුමිය. Too late. ගරු ප්‍රේමනාත් සිදුවත් මතුමා.
සුති මං හිතන්නේ අද ජාත්‍යන්තර තරුණ දිනය. කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මං හිතනවා තරුණයෝ ගැනත් යමක් කතා කරන්න ඕනේ කියලා. මේ රටේ තරුණයන්ට පාර්ලිමේන්තුවට එන්න තිබ්බ, දේශපාලනයට එන්න තිබ්බ, ඒ පළාත් පාලන පනතට තිබ්බ 25% ඒ කෝට එක පෞගී කාලේ නැති වුණා. ඒ නිසා මං හිතන්නේ අපි මේ කාලය තුළ මේ පාර්ලිමේන්තු තුළ අපිට පුළුවන් වුණොත් ඒක වෙනස් කරන්න, මං ඉදිරිපත් කරපු පුද්ගලික පනත් කෙනුපත යථාර්ථයක් කරන්න, ඒක ලොකු ජයග්‍රහණයක් වෙයි. ඒකම අපි කවුරුත් දන්නවා මේ රටේ දැන් මේ වෙනකොට වෘත්තීය තීරෝදත රියදුරන් අපිට හොයාගන්න බැරි වීම තුළ විශාල ප්‍රශ්නයක් පහුගිය කාලේ තිබ්බා. ඒකම මේ දැන් තීරෝදත රියදුරන්ට යම් සතියකට යම් ප්‍රමාණයක් ඉන්ධන ලැබෙනවා. මම හිතනවා ඒ වෘත්තීය තීරෝදත රියදුරන් අපිට අඳුන ගන්න පුළුවන් නම් ඒ අයට යම් ඉන්ධන කෝටාවක් පොඩ්ඩක් වැඩි කරොත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. මේ අවස්ථාවේ අද අපි කවුරුත් දන්නවා 169ක ජනවරමක් ලැබිච්ච ජනාධිපතිවරයෙක් ඉල්ලාස් වෙලා ඒ ආණ්ඩු මාරු වෙලා එවකට තිබිච්ච පාලකයෝ වෙනස් වෙලා නව මුහුණුවරක පාලන ක්‍රමයක් අද බිහි වෙලා තියෙනවා. එදා පහුගිය දෙදස් විසි දෙකේ මෙයි නවවෙද දේශපාලක්ෂයට පහරදීර ඉන් අනතුරු නව නව අගමැතිවරයෙක් බිහිවෙර. ඒ අවස්ථාවේ අගමතිවරයට ම දන්න කවබුණ අගමතිවරෙක් බිහිවද ලැබයි ම ස්වාධන මන්ත්‍රවරය හැට මං වෙලා ප්‍රකාශ කරනවා ඉදිරිපත් වන ඕනම අගමැතිවරයෙක්ට. ඒ අගමැතිවර හටියට ඒලිපිය තිනවා සජිත්‍රයම් දශ මහත්තයක් නම අරුකු මාර්දිශානයක මහත්තයක නම ඒකම ඒ වෙලාවේ තිබ ෆේවරිස්ල ඔක්කොම නම්තියනවා. අපි කිව්වා ඒ කවුරු පත් කරත් ඒ අයට අපි උදව් කරනවා කියන කාරණය කිව්ව මොකද හේතුව රට තියෙන්නේ විශාල බිම්බෝපයක තමයි ඒ වෙලකොට එකමට තේරුණා. එනිසා තමයි මං කිව්වේ මං පොහොට්ටුව මොන මතේ ගත්තත් ජනාධිපතිතුමා එවකට ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරන ඕනම අගමැතිවරයෙකුට කොන්දේසි විරහිතව සහයෝග දෙනවා කියලා. හැබැයි ඒ වෙලාවේ රණිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙනවා. ඉන් අනතුරුව තිප්ප තත්වයන් තුළ වෙනස් වීමක් එක්ක නව ජනාධිපතිෙක් බිහිලා තියෙනවා. අද බොහොමයක් දෙනෙක් කතා කරනවා මේ ජනාධිපතිවරයා විකෘතියක්, මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල නෑ, ජනමත නියෝජනය වෙන්නේ නෑ කියන කාරණේ කියනවා. පැහැදිලිව කියන්න ඕනේ මේ ව්‍යවස්ථානුකූලව පත් කරපු ජනාධිපතිවරයෙක් ඉන්නේ මේ රටේ. ඒ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ වෙච්ච සිදුවෙච්ච ක්‍රියාවලිය අපි කවුරුත් පිළිගත්තා. ඒ නිසා තමයි දලස් සලහපිරු මහත්මයා ඉදිරිපත් වෙනවා, සජිත් ප්‍රේමදාස මහත්තයා අඩිය පස්සට ගන්නවා, අනුරු කුමාර දිසානායක මහත්තයා ඉදිරිපත් වෙනවා. එතකොට අපි දන්න අධිකරණ ක්‍රියාවලිය තුළ අධිකරණ ආප්තයක් තිබෙනවා. ඔබ යම් ක්‍රියාවලියකට අනුගත වෙලා එය පිළිගත්තා නම් ඉන් අනතුරුව ඒ ක්‍රියාවලිය තුළ එතනින් පසු හැසිරීම සම්බන්ධයෙන් විවේචනය කිරීමේ හැකියාවක් නැහැ. මේක නිකන් හරියට නරියා මිදි කඩන්න ගිහිල්ලා මිදි ටික කඩා ගන්න බැරුණාම තිත්තයි කියන ඔය කාරණය. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපි කාටවත් අපි සහයෝගය දෙනවද කියන කාරණේ වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ව්‍යවස්ථානුකූලව පත් කරගත්ත ජනාධිපතිවරයාට අපි මේ වෙලාවේ උදව් කරන්න ඕනේ. මට එතුමාත් එක ප්‍රශ්න තියෙනවා. එදා ශ්‍රී ලංකා ඉඩම් විශේෂ විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධ කරන්න එතුමාගේ යහපාලන ආණ්ඩුව ගෙනාපු වෙලාවේ මම පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පනත් කෙටුම්පත පරාජය කරපු පෙත්සම්කරුවෝ. හැබැයි අද තියෙන්නේ අපේ ඒ වෙන්වීම, අපේ තිබ්බ පසුගිය අතීත පසුමුතුරුකම්, අපේ තියෙන ඒ දින ආකල්පත් එක අපි ගැටෙන වෙලාවක් නෙමෙයි. මේක මම හිතන්නේ දෙවන ලෝක යුද්ධේ වෙලාවේ එංගලන්තයේ මුහුණ දුන්නට වඩා ප්‍රබල ආර්ථික ව්‍යසනයකට අපි ඉන්නේ. එදා වින්සන් චර්චිල් මහත්මයා පාර්ලිමේන්තුවේ නායකත්වය දීලා අගමැතිවරයෙකු හැටියට එදා දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණය කරා වගේම අද මේ ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරන අපි ලොකු වගකීමක් තියෙනවා. අද ජනතාව යම් කාල පරිච්ඡේදයක් අපිට ලබා දීලා තියෙනවා.
මන්ත්‍රීතුමා තමයි මුද්‍රාවක් තියෙනවා.
යම් කාල පරිච්ඡේදයක් අපිට ජනතාව ලබා දීලා තියෙනවා කරුණා කරලා. මේ ව්‍යසන තත්ත්වය ආර්ථික ආපදාව නැති කරලා එකහුවලා වැඩ කරන්න කියලා. ඒ නිසා මම සජබෙට කියනවා. ඇත්තට මට දැනගන්න කැමති මේක සජබෙද සබජද කියලා. සජබ කියන්නේ සමගි ජනබලවේගය. සබජ කියන්නේ සෑම දෙයකටම බය ජනකාය කියලාත් මට හිතෙනවා. ඒ නිසා බිය වෙන්න එපා. අපි ඔක්කොම එකහුවලා. මේ රට ගොඩනගන අපි එකහුවෙමු. මේ ජනතාව බලන් ඉඳලා තිනවා අපිට යම් කාලයක් දීලා තිනවා විදේශිකට ගෙන්නන්න ණයක් දෙනවා ණයක් අරගන්න. මම ජනතාව විතුරට ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ ඔබතුමා උලස්සන ඉන්න නිසා හොඳ සතුරු වෙනවා. ශෙහන් කරුණාතිලක වෙල් නෝන් ඕත චැට්ස් විත් ද ඩෙඩ් ඉට්ස් වෝ ඉට් ඉස් අ ෂෝට් ලිස්ට් ෆෝර් ද බුකර් ප්‍රයිස් දිස් ඉයර්. දැන් මේකේ කියනවා 22 වෙනි පිටුවේ JVP ද ජනතා විමුක්ති පෙරමුණ who want to overthrow the capitalist state and are willing to murder the working class while they liberate them. ඉතින් අද පහුගිය කාලේ අපි පෙරටු ගාමින් JVP කින් කැටිච්ච පෙරටු ගාමින් එකෙන් ඔය කියන தත්ත්‍ය අපි දැක්කා. ඉතින් මම මේ වෙලාවේ මේ ප්‍රධාන විපක්ෂ දෙකටම කියන්නේ දැන් අතන මට මේ වෙලාවේ අපිට තියෙන ගැටලුව තමයි ස්ථාවර රජයක් බිහි කිරීම. මේ රටේ ජනතාවට පිළිගන්න ජනතාව යම් කාලයක් දීලා තියෙනවා. අද හිටපු ගමන් පහුගිය කාලේ ජනතාව පාරවල් හරස් කරා, තිබ්බ ඩීසල් පෙට්‍රල් ටිකත් විනාශ කරා. හැබැයි අද ඒව අවසන් වෙලා තියෙනවා. දැන් මේ අය කියනවා නම් මේ අරගලය තුළ මේ විකෘතියක් තියෙන්නේ, ජනමතය වෙනස් වෙලා කියලා. අද තමුන්නාසිලම කල්පනා කරන්න වෙනවා අගෝස්තු 9 ජනතාව එළියට බැස්සේ නැහැ. ඔබතුමාලා මයින් එහෙමනම්. ඒ නිසා මම කියනවා මේක මේ ජනමතේ උරගා බලන්න ක්‍රමයක් නෙමෙයි. ඒක ඔබතුමාලා බලය ගන්න පස්සේ වින්සන් චර්චිල් එදා 41 ඉඳලා 45 වෙනකන් දෙවන ලෝක යුද්ධය අවසන් කළා ජයග්‍රහණය කරාට පස්සේ 45 ඊට පස්සේ වින්සන් චර්චිල්ගේ පක්ෂ නෙමෙයි දිනන්නේ, ලේබර් පක්ෂ දිනන්නේ. ඔබතුමාලාගේ නායකයට ආපහු සජිත් ප්‍රේමදාස මතට බලය එන්න ඕන නම් කකුලෙන් අදින්න නැතුව මෙන්න උදව් කරන්න කියලා. හැබැයි එදා එංගලන්තේ මිනිස්සු හැම කකුලෙන් ඇද්දනම් කීරවත් උඹට බල දෙන්නේ නැහැ. ඒ යුද්ධය අවසන් කරපු නායකට දෙමේ දුන්නේ. ඒ වෙලාවේ ලේබර් පාටිගේ නායකට දුන්නේ. හැබැයි ඒ හේතුව උනේ මොකද ඒ වෙලාවේ එකහුවලා වැඩ කරලා යුද්ධය අවසන් කරපු නිසා. ඉතින් දැන් මේ වෙලාවේ බලය ගන්න මේ වෙලාවේ බලය අවශ්‍යතාවයෙන් කුමන්ත්‍රණය කරන්න එපා. කරුණාකර මේකට එකහුවෙන්න. මොකද මේකේ තියෙන විශාල ප්‍රශ්නයක්. කවුරු හිතනවද 225 න් අපිට මේ ප්‍රශ්නේ නැහැ. අපි විපක්ෂයේ හිටියේ අපිට ගහන එකක් නැහැ කියලා. එහෙනම් කොහොමද කුමාර වෙල්ගම් මහත්තයා ගැහුවේ? එහෙනම් කොහොමද රාජසේන රත්න මහත්තයා අඩි 3ක් උඩ ගිහිල්ලා ඔළුවට පහරක් ගැහුවේ? එහෙනම් කොහොමද රිෂාඩ් වදුරුදින්න ගැහුවේ? සයිත් ප්‍රේමදාස මහත්තයා ගැහුවේ? ඒ නිසා මම කියන්නේ මේ ප්‍රශ්න අපි ඔක්කොම තියෙනවා. ඒ නිසා මම කරුණාවෙන් ආදරෙන් අපි හැමෝගෙම ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ 225 අපි එක රොත්තට එකහුවලා මේ ප්‍රශ්න විසඳලෙමු.
හොඳයි මහත්තයා.
ඊට පස්සේ ගරු මුලාසනට මන්ත්‍රීතුමනි, we can go for election. Then legitimacy, the election will be there in the proper time. අපිට ඒකට යන්න පුළුවන්. හැබැයි අපි අද මේ වෙලාවේ කරන්න ඕනේ තමන්ගේ බලය දැහැගන්න කුමන්ත්‍රණය කරවට වඩා මේ තියෙන ප්‍රශ්නෙට අපි මුහුණ දීලා මේක මේ තියෙන ආර්ථික ගැටලුව විසඳලා අපි මේ රට තියෙන තැනින් අඩියක් උසවන්න. ඒ සඳහා තමයි අපි ඔක්කොම එකහුව වෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි පාට පක්ෂ ભેද දුරලලා මේ වෙලාවේ එකහුව වෙන්න ඕනේ. ඒ නිසා කුමන පස මිතුරුකම් අතීතයේ අපිට තිබුණත් තමුන්නාන්සලා සමහර විට ආපහු අරගල කළා මේ ජනාධිපතිතුමා එළෙව්වා කියන්න. නමුත් මම ඉන්නේ ඊළඟ පත්වන මේ පාර්ලිමේන්තුවෙන් ඡන්දයක් තියලා විවස්ථාදායකයේ පත්වන ඊළඟ ජනාධිපතිරත් අපි සහයෝගය දෙනවා. මොකද ඒතුව පාට පක්ෂ තීරණ කරන වෙලාවන් මේක ජනතාවගේ බඩගින්න විනසලා මේ රාජ්‍ය අපි රැකගෙන මේ අරාජකත්වයේ යන ගමන අපි නැවතලා නීති ආධිපත්‍ය සුර කියලා ප්‍රජාතන්ත්‍රවාදී සුරක් ඉන්න ඕන අවස්ථාවකදී මම විශ්වාස කරන බොහොම ස්තුතියි.
ස්තුතියි කරු රාජිකා මිත්‍රිය.
අලු මුලාසන අරුඩ කරු මන්ත්‍රීතුමනි, මේ අපි හැමෝම සඳහන් කරන ආකාරයටම අපේ රටේ ආර්ථිකය මේ වෙනකොට ඉතාම අමාරු තැනක තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ පක්ෂ පාට සියල්ල පසෙකලා අපි එකතු විය යුතු කාලවකවානුවක් තමයි අපි ගත කරන්නේ. තවදුරටත් අපේ රටේ ජනතාව මෙවැනි ආර්ථික අපහසුතාවෙන් පෙළන්න කටයුතු කරනවාද, එහෙම නැත්නම් ජනතාව කාටවත් අත නොපා ඒගොල්ලන්ගේ ශක්තිමත් ආකාරයෙන් ආර්ථිකය ශක්තිමත් කරගෙන ජීවත් වෙන යුගය උදා කරලා දෙනවද කියන එක තමයි මේ මොහොතේ අපි කවුරුත් හිතන්න ඕනේ. දේශය සුරක්ෂිත කරන්න නම් අනිවාර්යයෙන්ම දේශපාලන සුරක්ෂිතභාවයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි හැමෝම කියන්නේ පක්ෂයට පෙර රට තිබිය යුතුයි කියලා. ඒ නිසා අපිට ලැබෙන තනතුරු ගැන හිතන්නේ නැතුව, ඇමති තනතුරු ගැන හිතන්නේ නැතුව මං හිතන්නේ දේශපාලන නායකත්වය සහ සියලු පක්ෂ නියෝජනය කරන නායකයෝ මේ වෙලාවේ මේ අපි මේ පවතින රජයට සහයෝගය දීලා එකතු වෙලා සභා ගාණ්ඩුවක් හෝ අපි මේ කියන ආකාරයට මේ ආණ්ඩුව පිහිටවල ජනතාවට සෙත සලසන එක තමයි කරන්න ඕනේ. මොකද මේක පළමු අවස්ථාව නෙමෙයි, මේ සියලු පක්ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදලා රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනේ අවස්ථාව. 1965 සභාග ආණ්ඩුවක් හදලා, සම්මුති ආණ්ඩුවක් හදලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරා. ඒක දිගින් දිගට පවත්වාගෙන යන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මේ කාලවකවානුවේ අපි සියලු දෙනා පක්ෂයට පෙර රට කියන තැන ඉඳලා එකතු වෙලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළ තමයි ජනතාව අපි පාර්ලිමේන්තුවේ ජනතාවගේ ගමේ සංවර්ධනයේ ජනතාවගේ ආර්ථිකයේ රටේ ආර්ථිකයේ ගොඩනැගිය යුතුයි කියන ඒ විශ්වාසය තුළ අපි තවදුරටත් විශ්වාසයේ බිඳදම්බමින් ජනතාව අපහසුතාවයට පත් කරනවද කියන එක අපි සියලු දෙනා හිතලා කටයුතු කරන්න ඕනේ කාලවකවානුවක්. මොකද අද වෙනකොට මාස ගණනාවක් පුරා අතිගරු ජනාධිපතිතුමා පත් වෙලා මාස 3ක් වෙනවා, තවමත් සාකච්ඡා. හැබැයි මේ සාකච්ඡා වලින් එහාට ගිහිල්ලා අපි සියලු දේශපාලන පක්ෂ එකතු වෙන්න ඕන අවස්ථාව තමයි මේක. තමයි අපිට ලැබෙන අවසන් අවස්ථාව. ජනතාව තවදුරට දේශපාලන නායකත්වයේ විශ්වාස කරන, විශ්වාසය රකින්න පුළුවන් සහ ජනතාව බලාපොරොත්තු වෙන සුරක්ෂිත රටක් තුළ සංවර්ධිත රටක් උදා කරලා දෙන්න පුළුවන් අවස්ථාව. මේ සියලු ව්‍යසන නිමා කළා අපේ දරුවන්ට සුරක්ෂිත රටක්, ආර්ථික වශයෙන් සංවර්ධිත රටක් උදා කරලා දෙන්න ඕන. නැවත නිදහසේ දවස් 5ම පාසල් යන යුගයට අපේ දරුවා යොමු කරන්න ඕනේ. ආර්ථික වශයෙන් වගේම සෞඛ්‍ය පැත්තෙන්, අධ්‍යාපනයේ පැත්තෙන් මේ සියල්ල අපි අපේ දරුවන්ට අනාගත පරපුරට ලබා දිය යුතු වෙනවා. එනිසා අපි මේ හැමෝම කියන ආකාරයට නැවත නැවත කියන්නේ අපිට විශාල වගකීමක් තියෙනවා. අද වෙනකොට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපේ ගංවල පහුගිය වැසි කාලයක් එක්ක ගමේ සංවර්ධනය නැවතිලා තියෙනවා. අපේ ගමේ වැස්සත් එක්ක පාරවල් ටික කැඩිලා, පාලම් ටික කැඩිලා, ජනතාව ආර්ථික අපහසුතාවයත් එක්ක මේ ජනතාවගේ එදිනෙදා ගමන් පහසුවට තියෙන ඒ ප්‍රවාහන පහසුකම් ටිකත් අද ඇහෙන හිටිලා තියෙනවා. ඒ නිසා අපි මේව ගැන තමයි හිතන්න ඕනේ. තව තවත් ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව අපි ජනතාවට සහන දෙන යුගයේ තමයි සහන කිව්වට මේ අර සමෘද්ධිය බෙදාගෙන යනවා හරි නිකන් බඩු මල්ලක් බෙදන එක හරි නෙමෙයි විය යුතු වෙන්නේ. ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරනවා කියන්නේ දේශීය කර්මාන්ත ටික දේශීයත්වයට මුල් තැන දීලා මේ අපේ තියෙන රටේ තියෙන සම්පත් වලින් අපි කොහොමද අපි ඩොලර් ටික උපයන්නේ කියන තැනට ජනතාවට ඒ සහනය ලබලා දෙන්න පුළුවන් නම් ඒ සහනය ලබලා දීලා ජනතාවට ඒ දෙසට යොමු කර ගැනීම තමයි මං හිතන්නේ අපි කළ යුතු වෙන්නේ. එහෙම නැතුව අපි අවුරුදු 74ක් පුරා ණය අරගෙන ජනතාවට කන්න දීලා අද උපදින දරුවත් ඒ ණය බරින් පුරණ දරුවෙක් බවට පත් කරනවද කියන එක අපි දේශපාලඥ විදිහට තවදුරටත් හිතන්න ඕනේ. ඒ නිසා අපේ විශාල සම්පත් තියෙන රටක් අපේ දේශීය දේ තව තවත් ඉදිරියට ගෙනියලා දේශීය කර්මාන්ත ටික ගොඩනගලා ඒ විදේශ විනිමය මේ දේශයේ තුලින්ම ගොඩනගන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට හැමදාම ණයෙන් බරින් පිරුණු රටක් කියන දේ නැතුව අපේ රට
ශක්තිමත්
කියන තැනට අපිට ගේන්න පුළුවන් නම් මේ එකට හොඳම අවස්ථාව 2022 කියන්නේ අපි සියලුම දෙනා එකට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒ සහයෝගය දුන්නේ පක්ෂපාත පෙර රට කියන රටේ ජනතාව කියන තැන ඉඳලා. ඒ නිසා අපි සියලු දෙනා එකට එකතු වෙලා අදින් පසුවවත් කටයුතු කරමු. සාකච්ඡා දැන් ඇති මෙච්චරකල් සාකච්ඡා කරා ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. ඔබ සජබේ හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ අනිකුත් පක්ෂයේ සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. ජනතාව නියෝජනය කරලා පැමිණි ජනතා නියෝජිතයන් විදියට ඔබ මේ මොහොතේ හිතන්නේ පක්ෂය නෙමෙයි, ඔබේ තනතුර නෙමෙයි, රට සහ ජනතාව කියන තැන ඉඳලා ඔබ කටයුතු කරાવી ඒකට ඔබට ඥානේ බුද්ධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුති අවස්ථාව දුන්නට
බොහොම ස්තුතිමත් මන්ත්‍රීතුමිය. හරි වෙලාවට අවසන් කරා. කරු සුරේන් රාගොන් මන්ත්‍රීතුමා.
ස්තුතියි සභාපතිතුමනි. සංස්කෘතික සමාජයක ගැඹුර දැනෙන්නේ ඒ සංස්කෘතිය හෝ සමාජය තමන් දරා ගන්නා වටිනාකම් නිසා බව අප අලුතින් කියව යුතු නැහැ. අද අගෝස්තු 12 වෙනිදා මේ පාර්ලිමේන්තුව අවසාන මේ සතියේ අවසාන දවසේ අවසාන පැය මා හිතන්නේ මෙතුවක් වෙලා කතා කළ සියලුම දේශකයන්ට වගේ අමතක වෙච්ච දෙයක් අද 12 වෙනි අගෝස්තුදා අපේ දේශය වෙනුවෙන් ජාත්‍යන්තරයේ මේ දේශයේ අභිහිතව අප රට වෙනුවෙන් පෙනී සිටි ලක්ෂ්මන් කදිරගාම මහතාව ඝාතනය කළේ අද වැනි කුරුරු දවසක කියා. ඔහු බෙලියල් කොලේජයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලබාගත්තා වූ ඒ පරිණතභාවය ඔහු හා සමානව හිටපු අය ජාත්‍යන්තර නායකයෙකු බවට පත් වුණා. නමුත් එතුමා ඒ අවස්ථාවේදී මාගේ මව්බිම අඳුරම අවස්ථාවේදී ඔය ඉදිරියට ඇවිත් ජාත්‍යන්තරය සමග කටයුතු කරමින් බෙදුම් වාදයටත් ත්‍රස්තවාදයටත් විරුද්ධව කළේ අභීත සටන ඔහු ජීවිතයෙන් පූජා කළා. ඔබතුමා මුලාසනයේ වාඩි වී ඉන්න වෙලාවක ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයේත් මේ රට වෙනුවෙන් ඔබතුමාගේ පියා දිවිපෙරූ බව අපි ඉතිහාසයේ දන්නවා. එනේ ඒ නිසා මා මේ ගරු සභාවේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙනුත් අගමැතිතුමා වෙනුවෙනුත් ජනාධිපතිතුමා වෙනුවෙනුත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපතිතුමා වෙනුවෙනුත් කදිරගාම පවුලේ අයට මගේ ශෝකය අද ප්‍රකාශ කරනවා. එතුමාගේ ආත්මයට සැනසීමක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ විවාදය තුළ ප්‍රවේශ වෙන්නට අවස්ථා දෙකක් නැත්තන් මාවත් දෙකක් මම හොයා ගන්නවා. පළවෙනි ප්‍රවේශය තමයි විපක්ෂය සහ අපේ පැත්තෙන්ම ස්වාධීනයි කියලා කියන බොහෝ දෙනෙක් ජනාධිපතිතුමා කරපු මුල රාජාසන කතාවේ අන්තර්ගණය ගතය වෙනුවට ජනාධිපතිතුමා හිටගෙන ඉන්න අත්තිවාරමේ සුජාතභාවය පිළිබඳව ප්‍රශ්න ඇති කිරීම. ඔවුන් දන්නා දේශපාලන භාෂාවෙන් ඇතැම් අය ප්‍රශ්න කළා ලෙජිටිමසි ඇන්ඩ් ලීගැලිටීස් කියන ප්‍රශ්නය. එනම්
නිත්‍යානුකූලය භාවය හා සුජාත භාවය පිළිබඳව ප්‍රශ්නය සෛද්ධාන්තිකව මේ සභාවේ ගොඩනැගුවා ඇතැම් මහාචාර්යවරු. මා ඒ අයට කියා සිටින්නේ ඔබ මේ රටේ මේ ශ්‍රී ලංකාව තුළ අපි සියලු දෙනාගේම මව්බිම වන මේ පුංචි දිවයින තුළ සිදුවෙන මේ කාර්යය තීරණය කරන්නට යන්නේ ඔය ආකාරයේ කෝදුවකින් නම් අපට අහන්න වෙනවා රඹුකන දුන්නු තීන්දුව පය හයකට පස්සේ වෙඩිතබන්නට සිදුවුණු ඒ සිද්ධියට ලැබුණු තීන්දුවෙන් අද ඒ පොලිස් නිලධාරියා තවමත් සිරගත වී ඉන්නවා. ඒකේ සුජාත භාවයක් තිබෙනවාද එනම්? අපි දන්නවා අපේම සහෘදයෙක් වෙච්ච අමරකීර්ති සහෝදරයාට මහපාරේදී අමානුෂික ලෙස අබෞද්ධ ලෙස අසිංහල ලෙස පහරදී ඝාතනය කිරීම සුජාත භාවයක් තිබුණාද? ඔබ ඒ ගැන කතා කළේ නැහැ. එහෙනම් ඔබ කරන්නේ මොකද්ද? මහාචාර්යවරුනි, ඔබ කරන්නේ ඔබේ බුද්ධිය මේ විවස්ථාවට විරුද්ධව සූක්ෂම ලෙස පාවිච්චි කිරීමයි. විවස්ථාවට විරුද්ධ වීම යනු මේ රාජ්‍යයට විරුද්ධ වීමයි. මේ රාජ්‍යයට විරුද්ධ වීම යනු අපි සියලු දෙනාගේම මව්බිමට විරුද්ධ වීමයි. ඒ නිසා මා කියා සිටින්නේ සුජාත භාවය නීත්‍යානුකූල කරන භාවයේ විවාදය අපි වෙනදැනට දමු. නමුත් මේ රටේ සිදුවෙන සියල්ලක්ම සුජාත භාවයක හොයනවා නම් සාපේක්ෂවාදය තුළින් ඒ තීරණය ගන්න වෙනවා අපට. මන්දයත් සමාජ දේශපාලනය තුළ තිබෙන දේශපාලන කාරණයක්, තාක්ෂණික කාරණයක් සමාජ විද්‍යාවේ තිබෙන ආකෘති වලින් පුරවන්නට හදන එක මා හිතනවා බුද්ධියට කරන වංක භාවයක් කියලා. එනිසා ඒ අයට කියන්නට තිබෙන්නේ අපි දන්නා වූ නීතිය හැටියට 78 සිට පිළිගත්තා වූ නීතිය හැටියට විවස්ථාවේ අකුරක්වත් හරවන්නේ නැතිව තෝරාගත්තා මේ ජනාධිපතිවරයාව. හෙට තව ජනාධිපතිවරයෙක් තෝරා ගන්නා වුණත් අපිට තියෙන එකම මාපකය, එකම සැලසුම මේ පමණයි. විවස්ථාව වෙනස් කරගන්න ඕන නම් අපි ඒක වෙනස් කරගමු. අපි ඒක සාකච්ඡාව කරගමු. නමුත් දැනට පවතින නීතිය නම් නීතිය ආධිපත්‍ය ඒක නම් එන්නේ ඒ ආකාරයෙන් පත් වුණු ජනාධිපතිවරයාව පිළිගන්නට සිදු වෙනවා. සෛද්ධාන්තිකව ඒ පිළිබඳව සලකුණක් අපිට කරන්නට වෙනවා. දෙවනුව
honorable member you have 2 minutes left.
දෙවනුව how many minutes did I have?
You had
I was given originally 6.
Yes.
And then Vialendran's 6 minutes I only took 3. So all together I should have
9 minutes.
At least 9 minutes.
Okay, I'll let you speak.
Thank you. Thank you. Devanuwa Vasudeva Nanayakkara mantri thuma mama pasal kaleye sita veerayek hatiyata salapu kene. Tawamat etumage thibena mahatma gati guna walata ma ඉතාමත් ගරු කරනවා. නමුත් එතුමා මෙතන නැති වෙලා වුණත් මට කියන්නට වෙන්නේ පෙරේදා එතුමා කරපු එක්තරා භයානක බිල්ලෙක් මවා පාපු ඒ කතාවට මා හිතරුවා කෙටියෙන් හෝම පිළිතුරු දිය යුතුයි කියලා. 1920 ගණන්වල 30 ගණන්වල අපට වෙන අරගලයක් තිබුණා. ඒ අරගලේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ අපේ ස්වෛරී භාවය රැක ගැනීම. අපේ මාතෘභූමිය වල යටත්විතයන්ව එළවා නැවතත් දේශීය රාජ්‍යයක් දේශීය පාලනයක් ලබා ගැනීම. එතනදී දේශපාලනයේ නිදහස තමයි වැදගත්ම වුණේ. මන්දයත් අපි සටන් කළේ අපිට ආක්‍රමණිකට විරුද්ධව අපි සටන් කළේ. එතනදී අපි ආර්ථික විද්‍යාව, ආර්ථික වර්ධනය ද්විතීක ගණයේ හැටියට සලකුවා. දෙවෙනි කාරණයක් හැටියට සලකුවා. නමුත් අද 21 වෙනි සියවසේ අවුරුදු 20ක් ගත වුණු පසු බර්ලින් තාපය කඩා වැටි ලෝක කඳවුරු සියල්ලක්ම එක හා සමාන තියෙන මොහොතකදී සුමනසිරි ලියනගේ මහාචාර්යවරයා ලියන පොත නෙමෙයි වළංගු වෙන්නේ. ඩෙන් ෂෝපෙන් චීනයේ කරපු මහා කාර්යයයි වළංගු වෙන්නේ. මොකද්ද කළේ? මිලියන 400ක් දුප්පත් මිනිසුන්ව චීනයේ හිටපු මධ්‍යම පන්තියට ඔසවා තැබුවේ කෙසේද? 2001 චීනය ලෝක වෙළඳ ආයතනයට සම්බන්ධ වුණා. WTO එකට සම්බන්ධ වුණා. එතැන් සිට අද දක්වා 139 වතාවක් චීනයේ නීතිය ආයෝජන නීතිය වෙනස් කර තිබෙනවා. ඒ කරපු නිසා ගිය අවුරුද්දේ චීනයේ විදේශ ආයෝජනය ඩොලර් බිලියන 147ක් බවට පත් වුණා. අන්න එහෙමයි චීනයේ දුප්පත්කම උස්සරහට ගත්තේ. අන්න ඒකයි සමාජවාදය කියන්නේ. දුප්පතාගේ අයිතිය රැක ගැනීම, පරිධියේ ඉන්න මිනිසුන්ගේ අනාගතය සීනය ඔවුන්ගේ දුවදරුවන්ව නඩත්තු කිරීම. නැත්තන් ඒ සීනය පුරවැසියාගේ සීනය හැටියට රාජ්‍ය ගොඩනැගීම. අද මොකද වෙලා තියෙන්නේ? අද මොකද වෙලා තියෙන්නේ? ටෙලිකොම් ආයතනයේ මම මේකට පෞද්ගලික සම්බන්ධ නිසා එවකට ඇමති වෙලා හිටපු ගරු මංගල සමරවීරත් එක්ක මට වැඩ කරන්නට අවකාශය තිබුණා. ටෙලිකොම් ආයතනයේ 98 දී අපි ප්‍රතිව්‍යුහගත කළේ නැත්තම් මොකද වෙන්නේ මේ රට? අද වෙනකොට වැඩියෙන්ම ලාභ ලබන වැඩියෙන්ම බදු ගෙවන රාජ්‍ය යටතේ තිබෙන ආයතන කැඩක පරිවර්තනය වුණේ කෙසේද? අපි ගෝලීය ප්‍රාග්ධනයට අපේ ඉතා ප්‍රවේශමෙන් ඇතුල් වුණා. දැන් මානව අයිතිය ගැන කතා කරනවා, සුළු ජාතික අයිතිය ගැන කතා කරනවා, පරිසර අයිතිය ගැන කතා කරනවා, ස්ත්‍රී අයිතිය ගැන කතා කරනවා, ළමා අයිතිය ගැන කතා කරනවා. මේ සියල්ලම කොහෙන්ද ආවේ? මේක මොස්කව් නගරෙන් බිහුනේ නැහැ, මේක බීජින් නගරයෙන් බිහුනේ නැහැ, මේක කියුබාවේ බිහුනේ නැහැ, මේක බිහුනේ වෙළඳපොළ තර්කණය පිළිගන්නා වූ ප්‍රාග්ධනය අයිති රටවල් වලින්. එංගලන්තයේද, ජනීවාද, බ්‍රසල්ස්ද? එහෙනම් අපිට කොහොමද කියන්නේ? එක අතකින් අපි මානව අයිතිය පිළිගන්න කැමති බටහිර ලෝකයේ කියන, නමුත් අනිත් අතෙන් අපි කියනවා බටහිර ලෝකයේ ආයෝජනය අපිට එපා කියලා. අපි ඒක නිෂ්ප්‍රහ කරනවා. මම වාමාංශික වුණ එක හේතුවක් නිසා පොතක වම් පිටුව පමණක් මට කියවන්නට බෑ. පොතේ වමයි
තමයි.
එනිසා මා ජනාධිපතිතුමාගේ මේ කතාවේ හරේ මූලික පරිච්ඡේදය මම දකින්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවමින් දේශීය සම්පත් රැකගනිමින් ඒ සම්පත් සියල්ලම හරියාකාරයට පරිවෝජනය කරමින් මේ රටේ මිලියන 21ක් ජනතාව සහ ඔවුන්ගේ දරුවන්ගේ අනාගත සුභසිද්ධිය සඳහා මේ රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කරමු, මේ රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කරමු කියන ආරාධනය සහ ආයාචනයයි මට තිබෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
Perfect. Perfectly on time. 9 minutes. Garu Sujit Sanjay Peramathuma.
Garu Murathanawaruda Mantrithamani. Garu Janadhipathithuma visin idiripat karana lada pratipatti prakashaya sambandhawa adath dakwanna awasthawa sara sadbima gana obathumata mage stutiya mulima poda karanawa. Visheshayen api dannawa me rajaye balayata patthunata passe man hitena hatiyata idiripat karapu 3 weni pratipatti prakashaya. Apita mathakai Gotabe Rajapaksa mahathaya pasugi avurudda 2 kala seemawa thuladi මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කරන්න කටයුතු කෙරුවා. ඉතින් මම දන්නවා එදා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව ගුණ වයන, එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව අගය කරන උදවිය එදත් කතා කරුවේ ඒක ආකාරයටම තමයි. එදත් කිව්වේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාමත් වැදගත්, ඒ වගේම ඉතාමත් සාධනීයයි, ඒ වගේම ඉතාමත් කාලෝචිතයි. මේ තත් තුළින් මේ රට සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන්න පුළුවන් කියන එක තමයි එදා තමුන්නාසල හැම කෙනාම ප්‍රකාශ කෙරුවේ. නමුත් අද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන කොටත් මම හිතන්නේ මේක තමයි ඉතාමත් හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන එක තමයි ගුවාක් වෙලාවට මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන්නට යෙදුනේ. ඉතින් අපිට මතකයි විශේෂයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බලනකොට මේක ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ගරු මූලාශ්‍රවණ මන්ත්‍රීතුමනි මේ රට මම හිතන්නේ මේ වගේ තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ආගාධයකට යන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේක ඉතාමත් සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් අපි දන්න විශේෂයෙන්ම මේ ආණ්ඩුව පහුගිය කාල සීමාව තුළදී මේ තත්ත්වයට පත් වෙන්න මූලික වශයෙන්ම කටයුතු කෙරුවේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද එතුමා ගත්ත වැරදි තීරණ, ඒ වගේම වැරදි ප්‍රතිපත්ති, මේ වගේම එතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනිව කටයුතු කරපු නිසා තමයි මේ රට මේ වගේ ආර්ථික ආගාධයකට ලක් වුණේ. ඔය අසා කරන හැම කෙනාම දැන් ඉතාමත් හොඳ සුඛිතබුද්ධ දේශයකට යන්න කතා කරන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක ඉදිරියට යන්න කියන අය මං හිතන්නේ මේ තත්ත්වයට, ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි මේ ඉන්න හැම කෙනාම මේ තත්ත්වයට වග කියන්න ඕනේ. ඒ නිසා තමයි ජනතා නැගිටීමක් ආවේ. ජනතාව මේ තරම් පාරට බැහැලි වෙරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන තත්ත්වෙට, ඒ වගේම රටින් පලා යන තත්ත්වෙට පත් කරන්න කටයුතු කරන්න මූලිකත්වයේ ගත්ත කණ්ඩායම තමයි දැන් මේක සම්බන්ධව ගුණ වයන්නේ. ඉතින් අපිට මතකයි ඒ දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන විශේෂයෙන්ම අපි යහපාලන ආණ්ඩුවේ අවුරුදු 4 මාරක් පාලනය කරනකොට එතුමාට කරපු චෝදනා මොනවාද කියලා. ඒ වගේම එතුමා මං හිතන්නේ වංචාකාරයෙක්, ඒ වගේම හොරෙක්, මහා බැංකුව මංකොල්ල කාර්පු පුද්ගලයෙක් හැටියට තමයි එදා හංගඩු ගහන්න මේ අද කතා කරු එතුමා ගුණ වයන උදවිය එදා කටයුතු කරුවේ කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් එදා මං හිතන්නේ එතුමාට දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එදා එතුමා ඉදිරිපත් කෙරුවා. එදා යහපාලන ආණ්ඩුව කාලේ එතුමා මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩසටහන එදා ක්‍රියාත්මක කරන්න මේ අයගේ සහයෝගය ලබා දුන්නා නම් දැන් අද අපෙන් සහයෝගය ඉල්ලනවා. ඒ සහයෝගය එදා තමුන්නාසලා ලබා දුන්නා නම් විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට මං හිතන්නේ මීට වඩා රට ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබුණයි කියන එක තමයි මම මේ අවස්ථාවේදී කියන්නේ. ඉතින් එදා සහයෝගය ලබා දුන්නේ නැහැ. අද මේ අය හැම කෙනාම අපෙන් සහයෝගය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට සර්වපාක්ෂිකට ආණ්ඩුවට එන්න, ඒකේ මැති අවතිකම් ගන්න, ඒ වගේ මේකට සම්පූර්ණ සහයෝගය දක්වන්න කියලා මේ රට ආගාධයට පත් කරලා. ඉතින් මම කියන්නේ දමුණුනාසල දැන් 134ක බලයක් තියෙනවා. 134ක් මන්ත්‍රීවරු පත් කළා තමයි ගරු ජනාධිපතිතුමා පත් කරන්න මේ පාර්ලිමේන්තුවේ කටයුතු කෙරුවේ. ඉතින් මේ කටයුතු කෙරුවා නම් ඒකට පුළුවන්කම තියෙන්න ඕනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට බලය තියෙනවා. ඔබතුමාල්ලා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාත් එක්ක මේ කටයුත්ත කරගෙන යන්න. ඉතින් කොයි වෙලාවකවත් සජීව ප්‍රේමදාස මහත්මයා ඇතුළු අපි කණ්ඩායම ප්‍රකාශ කරුවේ නැහැ මේකට සහයෝගය දෙන්නේ නැහැ කියලා. අපි කිව්වේ අපිට මැති අවතිකම් එපා. අපිට තනතුරු එපා. වරදාන එපා. අපි අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාල්ලා යෝජනා කරන කමිටු හරහා අපිට සහයෝගය දක්වන්න පුළුවන් කියන එක තමයි සජීව ප්‍රේමදාස මහත්මයා පැහැදිලිව කිව්වේ. ඒ නිසා මම ඔබතුමාල්ලාට ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන් ඔබතුමාල්ලාට අවශ්‍ය නම් මේ රට හොඳ තත්ත්වයට ගේන්න. වංචාවෙන් දූෂණයෙන් තොර රටක් බවට පත් කරන්න ඕනේ නම් අනිවාර්යයෙන් ඔබතුමාල්ලාත් මේ පැත්තෙන් හොඳ තත්ත්වයක් පෙන්නුම් කරන්න. අර පරණ පුරුදු වංචාවකවලින් බැහැරව, ඒ වගේම හොරකම් වංචාවලින් තොරව මේ කටයුතු දායකත්වයේ දුන්නොත් මම හිතන්නේ ඉතාමත් හොඳ සුන්දර රටක් බිහි කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි දැක්කන ඊයේ පෙරේද අමතිවරයෙකුට චෝදනාවක් ආවා විශේෂයෙන්ම ජපාන රජේ ඒ ව්‍යාපෘතියකින් අල්ලස් ඇත්තයි කියලා. මම දන්නේ කමිටුවක් පත් කළේ එකෙන් නිදහස් කෙරුවයි කියලා. ඉතින් අපි දන්නා තරමින් රාජ්‍යාන්තර වශයෙන් කිසිම සහයෝගයක් මේ ලැබෙනවයි කියලා පෙන්නුම් කරන්නේ නැහැ. දැන් ජයික ව්‍යාපෘති යටතේ ජපාන ආධාරවලින් ගුවන් තොටුපළ හදන්න, ඒ වගේ මාලාබේ සැහැල්ලු ගුවන් මේ දුම්රිය ව්‍යාපෘතිය මේ එකක්වත් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ ඔක්කොම අද අකුලගෙන යන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ අය මම හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ගරු මන්ත්‍රීතුමනි යෝජනා කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්න ඕනේ කියලා. ඉතින් මම අහන්නේ මෙවැනි ආදර්ශයක් ලබා දීලා කොයි ආකාරයෙන්ද මේ ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න. ඒ වගේම ජාති දන්නවා ගරු ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මොකද්ද කිරි සාමකාමී අරගලයේ යෙදිච්ච කයට ඒ අය පහවදා අයින් වෙලා යනවයි කියලා තියෙද්දිත් පාපාන්දර යාමේ මහා දයන්ත අමානුෂික ප්‍රහාරයක් එල්ල කෙරුවා ඒ තරුණ තරුණියන්ට. ඊට පස්සේ මොකද්ද කිරුවේ අපි දන්නවා සුළු සුළු වැරදි වලට දැන් ඒ හැම කෙනාම අද දඩයන් කරන්න කටයුතු කරලා තියෙනවා. හිර බාරට අර ගන්නවා. ඒ වගේම සමාජ ක්‍රියාකාරීකම් නොයෙකුත් ආකාරයේ තර්ජන ගර්ජන කරමින් යනවා. ඉතින් මට විනාඩියක් දෙන්න. මේ தත්ත්වය තුළ මම හිතන්නේ අපිට පුළුවන් කමක් නැහැ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න. ජාත්‍යන්තර විශ්වාසය එහෙම නැත්නම් මානව හිමිකම් සම්බන්ධව මහලකට මේ මානව හිමිකම් රකින්න කතා කරනවා. තමුන්නාසලා පෙන්නන්න මානව හිමිකම්. ඒ වගේම ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න ඕනේ නම්, ඒ වගේම අනිකුත් රාජ්‍යවල සහයෝගය ලබා ගන්න ඕනේ නම්, මේ රට හදන්න ඕනේ නම් තමුන්නාසලා ආදර්ශමත් වෙන්න ඕනේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් කාල වේලාව ඉක්ම ගිය නිසා අපි දීර්ඝ වශයෙන් කතා කරන්න බෑ ගල්කත් මේ මන්ත්‍රීතුමනි. මම ඉල්ලා හිටිනවා හැම අවස්ථාවෙදිම දැන් මේ ඔබතුමාලා හැම වෙලේම පුන පුනා කියන්නේ අපිට දෙන්න සහයෝගය, විපක්ෂයේ සහයෝගය දෙන්න ඕන තරම් තනතුරු ගන්න කියලා තමයි කියන්නේ. නමුත් අපිට කිසිම තනතුරක් අවශ්‍ය නැහැ. මේ වැඩ කටයුතු රට වෙනුවෙන් හිතලා තමුන්නාසලා මේ රට ගොඩ ගන්න ක්‍රියාදාමයට ගරු සජීව ප්‍රේමදාස මහත්මයා ඇතුළු අපි මන්ත්‍රී කණ්ඩායම ක්‍රියාකාරී කමිටු හරහා සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අසම් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මොහන් ඩිසිල් මහත්මයා, ඊට පෙරම ඕඩර් ප්ලීස්, ඕඩර් ප්ලීස්. ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා මුල් ආසනයට.
ඔබතුමාට ස්තුතියි සභාපතිතුමනි. පහුගිය 20 වෙනිදා මේ රටේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ව්‍යවස්ථානුවපත් වුණා. දැන් ඒ අනුව එතුමාට බලය තියෙනවා ගරු සභාපතිතුමනි. අපේ ව්‍යවස්ථාවේ 33 ආවගන්ති යටතේ එතුමා මේ රටේ නායකය හැටියට එතුමාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා. ඒකෙතුම පහුගිය 3 වෙනිදා ඉදිරිපත් කරා. ඉතින් අද අපේ මේ උත්තරීතර සභාවේ එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන වැදගත් කරුණු ගණනාවක් ගැන අපි කතා කරමු. දැන් අපිට පේනවා ගරු සභාපතිතුමනි, විපක්ෂයේ අද කතා කරන සමහර ගරු මන්තුමන්ලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන කරුණු කාරණා ගැන නෙවෙයි කතා කරන්නේ, තමන්ගේ දේශපාලන අවස්ථා පිළිබඳව. නමුත් අද අපි කවුරුත් පිළිගන්න ඕන ගරු සභාපතිතුමනි, අපි රටක් හැටියට මේ අපේ රටේ ඉතිහාසය වෙන කවදාවත් නොතිබිච්ච
අභාග්‍ය සම්පන්න තැනක අපි ඉන්න. අටේ ආර්ථික වශයෙන් බරපතල ප්‍රශ්නක් තියෙනවා. සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නක් තියෙනවා. අපි විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදලා ඉන්නේ. විශේෂයෙන්ම අද අපිට තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි අපේ රටේ මිනිස්සුගේ මනුස්සකම් දිනනවාද කියන කාරණා. අපි දැක්ක පහුගිය කාල සීමාවේ කිසිම මනුස්සකමක් නැති ආකාරයට තමයි අපේ රටේ මිනිස්සු වැඩ කටයුතු කරේ. මම ඒ සම්බන්ධයෙන් දිගට කතා කරන්න අදහස් කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. දැන් අද ගරු සභාපතිතුමනි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරාධනා කරන සර්වපාක්ෂික රජයකට. දැන් මේ සර්වපාක්ෂික රජයක් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතිකාව ඇති කරේ අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙවෙයි. අපි දැක්ක මේ රට යම් ආකාරයක ආර්ථික අතින් ප්‍රශ්නක් වෙනකොට මේ රටේ ආගමික නායකයෝ අපේ පක්ෂවල අනෙත් ප්‍රතිපක්ෂවල නායකයෝ මේ හැම දෙනාම ඉල්ලීමක් කරා අපේ හිටපු අධිකරු ජනාධිපතිතුමාගෙන් ගෝඨාභය රාජපක්ෂමැතිතුමාගෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න කි. සමහර අය කිව්වා රාජපක්ෂලා හැමෝටම ගෙදර යන්න කි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉවත් වුණා. බසිල් රාජපක්ෂ මැතිතුමා ඉවත් වුණා. කැබිනට් එකේ හිටපු රාජපක්ෂලා ඔක්කොම ඉවත් වුණා. හැබැයි එහෙම ඉවත් කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරාධනා කරාට පස්සේ අපේ ප්‍රතිපක්ෂවල අපේ නායකතුමන්ලා මොකද්ද කිව්වේ? විවිධ කතන්දර කිව්වා. කොහොමද දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගෙදර ගියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මේ කරන්න බෑ කිව්වා. එතුමත් දැන් ගෙදර යවලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් ආරාධනා කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවකට. දැන් මොකද තමුන්නාන්සලා කියන්නේ? තමුන්නාසලට ඒකටත් උත්තර තියෙනවා. තමුන්නාසල ඒකට විවිධ කරුණු කාරණා කියනවා. අර කතාවක් තියෙනවා කරු සභාපතිතුමනි නොකරන දීකට කොඳුරු තෙල්හක් පට්ට තෙල් හොයනවායි. දැන් ඒ වගේ එකක් තමයි අපේ කණ්ඩායම කරන්නේ. නමුත් අපි කියනවා කරුණා කළා. මම හිතන්නේ අපිට වැඩිය තමුන්නාසලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ අවබෝධයක් තියෙනවා. අපි මෙතන එතුමාගෙන ප්‍රශස්ති ගායනා කරන්නේ නැහැ. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි අද මේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව හොඳින් කල්පනා කරලා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි එතුමට උදව් කරන්න අපි ලෑස්ති වුණේ. නිසා අපි විශේෂයෙන්ම සමග ජනපෙරමුණ ප්‍රමුඛ මේ අපේ ගරු මන්තුමාලෙන් අපි ඉල්ලීමක් කරන කරුණා කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි විශ්වාස කරනවා හොඳ වැඩපිළිවෙලක් ඉස්සරහට ක්‍රියාත්මක කරાવી
කිය.
ඒ වැඩපිළිවෙලට උදව් කරන්න කියන ඉල්ලීම අපි කරන. ඉතින් අද මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා කරු සභාපතිතුමනි. නමුත් අපි පිළිගන්න ඕනේ ඒකත් අනිත්‍යයි. අපේ ධර්මයේ හැටියට කිසි දෙයක් නිත්‍ය නැහැ කරු සභාපතිතුමනි. මේ ආර්ථික අර්බුදයේ අනිත්‍ය දෙයක් අපි දන්නවා. සමහර රටවල් ඇමරිකාව වගේ රටවල් බරපතල ආර්ථික අර්බුදයක් තිබුණා. අපි දන්නවා ජපානේ, ජර්මනිය වගේ රටවල් බරපතල ආර්ථික අර්බුදයෙන් පෙළලා තිබුණා. ආජෙන්ටිනාවේ බරපතල ආර්ථික අර්බුදයක් තිබුණා. නමුත් ඒ කණ්ඩායම් විවිධ සැලසුම් ඔස්සේ කටයුතු කළා. අද ඒ ආර්ථික අර්බුදෙන් මිදලා තියෙනවා. අද අපිට අවශ්‍ය වෙන්නේ අපි හැම දෙනාම එකට ඉඳගෙන මේ අපේ ජාතිය සුවපත් කිරීමේ වැඩපිළිවෙලට දායකත්වය ලබා දෙන්න. ඒ නිසා මම හිතන්නේ අපිට මිනිස්සු හැටියට මේ අපේ ජනතාව හැටියට අපි කළ යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අද අපි පිළිගන්න ඕනේ අපේ ආර්ථිකෙන් සභාපති වුණේ විශාල මුදල් ප්‍රමාණයක් බිඳගෙන අපේ ඉන්ධනවල. අපි මං හිතන්නේ දකුණු ආසියාවේ ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනයේ තියෙන වැඩියෙන්ම තියෙන රට අපි. නමුත් අපි දන්න අපිට වඩා දියුණු රටවල් අපි චීනේ, ජපානේ ඒ වගේ රටවලට ගියාම පාපැදිය විශාල වශයෙන් භාවිතා කරනවා. දැන් අපි පහුගිය කාලේ අපේ රටේ ජනතාවත් පාපැදිය වැඩි උනන්දුව දක්වුවා. හැබැයි නැවත ඉන්ධන පස්සේ විසඳනකොට ආපෝ පාවදිය පැත්තකින් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක අපි රජයක් හැටියට මෙන්න මේ වගේ දේවල් අපි උනන්දු කරන්න ඕනේ. ඒ නිසා දැන් අද වෙනකොට හැබැයි පාවදියක් ලේසියෙන් ගන්නකට ගන්න බෑ. අපි යෝජනා කරනවා අයවැයෙන් හරි සාහන ලබා දීලා සාහන මිලට පාවදිය ලබා දෙන්න. ඒ වගේම පාවදිකරුවන්ට යන්න වෙනම ගමන්පතයක් හදන්න. ඒ වගේම කාර්යාලයකට පාවදියෙන් ගියාට පස්සේ ඒ නැවත සූදානම් වීමේ අවශ්‍යතා සම්පූර්ණ කරලා දෙන්න.
කාලය අවසන්.
ඊට පස්සේ ඒ වගේම කරු සභාපතිතුමනි තවත් කාරණා ගොඩක් තියෙනවා කියන්න. නමුත් මම හිතන්නේ අපි විශේෂයෙන්ම රටේ දූෂණ නැති කරන්නට ඕනේ. දැන් අතිගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා කියලා මේ සනාහන් කරලා තියෙනවා. මට ඒක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. එක කාරණයක් කියන්න, අද වෙනකොට මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෛර කරන්නට පත් වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර නායකයෝ විවිධ අපව විවිධ මඩ ප්‍රචාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන කියන එක. දැන් උදාහරණයක් තමයි අපි දැක්ක පහුගිය ජනාධිපතිවරයා තෝරන මැතිවරණයේදී සමහර දේශපාලන පක්ෂ නායකයෝ කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 50ක් හම්බුණා, කෝටි ගණන් හම්බුණා. නමුත් අපි දන්නා මේ මන්ත්‍රීවරු 225ටම මං හිතන එක සදවාක හම්බුනේ නැහැ. හැබැයි මේ ඇහුනම සමාජ මිනිස්සු අපි ගැන වෛරෙන් බලන ඉතින් මං හිතන්නේ අපි මීට වඩා වගකීමෙන් අපි මං හිතන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් වාගියන්න ඕන. ඒ නිසා නැවත වතාවක් අපි සියලු දෙනාම එකතු වෙලා අද මේ රට තියෙන අස්ථාවර තත්වෙන් ගොඩ යන්නට ගරු ජනාධිපතිතුමා මේ සහ මේ ප්‍රමුඛ අපි රජයගෙන යනවා වැඩපිළිවෙලට අපි සියලු දෙනාම ඒක රාශි වෙලා අත්වල් බැඳගෙන පක්ෂ විපක්ෂ ભેදකින් තොරව කටයුතු කරමු කියන ඉල්ලීම බොහොම ගෞරවයෙන් කරමින් තම බට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි.
ස්තුති ගරු මන්ත්‍රීතුමා.